නාටක මාස්කේ වාස් කරනයි අද අපි මේ ප්‍රෙස් ලා ඉන්නේ අපේ ඒ අතිපූජනීය ඉදුකේක මත්තදාසි ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලබන ප්‍රශ්නෝත්තර එහෙම නැත්නම් Q&A session එකකට අද ඉතින් උතුම් විනර පොයේ දවස බික්කුණී ශාසනය ලොවැත් වෙච්ච දවස ඒකලම අපි මේ ඉන්නේ උතුම් වස්ථාන සමේ ඉතින් අපි ඉතාමත්ම වාසනාවන්තයි අත්තම ස්වාමීන් වහන්සේ කාලය ලබා දීම සම්බන්ධයෙන් අපි ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අපිට මතකයි කලින් අවස්ථාවකදීත් සම්පූර්ණම එක දවසක් වෙන් කර ගැටලු සාකච්ඡා කිරීමට ඒ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් කරුණු සාකච්ඡා වුණා. ඉතින් ස්වාමීන් වහන්සේ යනු හිතලා මේ ඉතාමත්ම කාර්යබහුල කාලයක අපට අවස්ථාව ලබා දීලා තිනවා. අපි ඉතින් අද ඉතාමත්ම වාසනාවන්ත දවසක් අපි හැම දෙනාටම විශේෂම පොය දවසක මේ ධර්ම සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් ඉතින් උන්වහන්සේ දැන් ගම්සවාමණ්ඩියට වැඩම කරලා ඉන්නේ. අපි කවුරුත් ඉතාමත්ම ගෞරවයෙන් භක්තියෙන් දෙපා නමද උන්වහන්සේට ආරාධනා කර සිටිමු මේ ධර්ම සාකච්ඡා පවත්වන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි ධම්ම නියාමතා මේ කලණ මිතුරු සමග එකතු වෙලා අද දවසේදී මේ ධර්ම දේශනාවකට නැතුව ධර්ම සාකච්ඡාවක් සඳහා තමයි මේ අපි සැලසුම් කරගත්තේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මම යම් පැහැදිලි කිරීමක් සිද්ධ කරලා ඊට පස්සේ අපිට පුළුවන් කෙනකෙනාට යත උස්සලා කතා කරන්නේ කොහෙන්ද කියලා සඳහන් කරලා ප්‍රශ්න කියනවා නම් හොඳයි. ඒ විදිහට අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් මේ උතුම් පොහොය දවසේ. ඉතින් ඒ නිසා මේ කාලය වකවානුව ඉක්‍රේ මේ මොහොත ඉතින් බොහොම අපේ මේ ප්‍රායෝගික භාවනා වැඩපිළිවෙලට අපි හිත හදාගන්න කොහොමද අත්තරම නිවැරදිව අපි මේ හිත පිහිටවාගන්නේ සිහිය පිහිටවාගන්නේ කියන කාරණාව තමන්ගේ පෞද්ගලික භාවනාව පිළිබඳව ගැටලු හෝ වෙනත් මේ ධර්ම මාර්ගයේ තියෙන ගැටලු තියෙනවා නම් ඒවා පිළිබඳව අපිට අපි ශක්ති ප්‍රමාණකින් මේ අයගේ අදහසුත් ඒ සඳහා අපි ප්‍රයෝගික කරගෙන මේ ධර්ම සාකච්ඡාව කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ගිය සැරේ මීට පෙර මම සතිපට්ඨානය පිළිබඳව ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒකෙදී මම මතක් කරා මේ සිහියෙන් තොර වුණාම ඒ සත්වයාට වෙන හානිය, මනුස්සයාට වෙන හානිය, පිරිහීම, ඒ වගේම සිහිය කියන එක අපි දියුණු කරගත්තොත් ඒකෙන් ලැබෙන ලාභය අපිට කවදාවත් මිල මුදලකට කාලයකට ප්‍රමාණ කරන්න බැරි ලාභයක් අපිට ලැබෙන බව මතක් කරා. මම මතක් කරලා මේ සතිය දියුණු කරගන්න නම් අපි සතියට අරමුණු කරගත යුතු ඒ සම්මා දිට්ඨිය පිළිබඳව අපි නිසක භාවයට පැමිණෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සූත්‍රවල දේශනා කරන්නේ සම්මා දිට්ඨි පුරේජවං සති වායාම අනුපරිදාවන්තෝ. හැම වෙලාවෙම සම්මා දිට්ඨිය පෙරට වෙන්න ඕනේ, ඉදිරියෙන් තියෙන්න ඕනේ. සිහිය හා වීරිය ඒකට අනුග්‍රහ කරමින් පසුපසින් පැමිණෙනවා. අන්න එතකොට තමයි සම්මා දිට්ඨිය කියන එක නිවැරදි ආකාරයට දියුණු වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ නිසා මේ අපි සිහිය දියුණු කරනවා කියලා කරන්න තියෙන එක වෙනම අපි වර්ධනය කිරීමක් නෙවෙයි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සමග අපි කරගෙන යන වැඩපිළිවෙලක් තමයි මේ සතිපට්ඨානය කියන එක. එතකොට මේ සතිපට්ඨානය තුළ යා සිහිය දියුණු කරනකොට සම්මා දිට්ඨිය පිළිබඳව පරිපූර්ණ නිසක අවබෝධයක් තියෙනවා. දැන් ඒක අවබෝධ කරගෙන සිහිය දියුණු කරනවා පටන් ගන්නවා කියන එක නෙවෙයි මම අදහස් කරේ. හැම වෙලාවෙම නිවැරදි සිහියක් දියුණු වෙනකොට එයා ගාවේ සම්මා දිට්ඨිය පිළිබඳව නිසක බවක් තියෙනවා. ඉතින් ඒක මම නිරන්තරයෙන් මතක් කරලා තියෙනවා. ඉතින් ආනේ නිසා අපි මුලින්ම මම යම් පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න අදහස් කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ සියලු දේශනා අනුසාරයෙන් නිවන් දකින වැඩපිළිවෙල මේ ප්‍රතිපදාව ගමන් මඟ කොහොමද සැකසීලා තියෙන්නේ කියන එක පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරනවා. ඒක ඔබ හොඳට අහගන්න ඕනේ. මොකද ඒක ඇත්තටම අපි ඒ ප්‍රතිපදාව තුල නියලුනේ නැතත් ප්‍රතිපදාව පිළිබඳව අපි හොදාකාරව තේරුම් කරගෙන මෙනෙහි කරලා අපේ හදවත් තුළට හිතට දාගෙන තියෙනවා. එතකොට තමයි ඒක නිවැරදි ආකාරයෙන් අනුපූරව පිළිවෙලට අපිට මේක දියුණු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අරහෙන් මෙහෙන් මේකේ අපි මාර්ගය තුළ බැසගෙන කරා කියලා මේක ක්‍රමානුකූලව දියුණු වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා අපි හොඳට මේක සමහර විට මේවා ගැඹුරු කාරණා වෙන්න පුළුවන්. ධර්මයේ කොහොමත් මේ සම්මුතියේ ඉක්මවා ගියපු එකක් නිසා ඒක කොහොමත් ධර්මය පිළිබඳව දැනුමක් තේරුමක් තියෙන කෙනාට තමයි ඒක තේරෙන්නේ. එතකොට ඒ දැනුම ඇති කරගන්න එක පෞද්ගලික තම තමන් විසින් කළ යුතු දෙයක්. එතකොට ධර්මයක් තේරෙන්නේ නැති වෙන්න හේතුව තමයි ඒ කියන ඉගෙනගත යුතු අදාළ ධර්ම කරුණු පිළිබඳව තමන් ගේ නොදැනුවත්කම නිසා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ අපේ මේ නිවන් දකින වැඩපිළිවෙල ගත්තාම ඇත්තටම සරල කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. එතනින් එහා ඒක අපිට සරල කරොත් වෙන්නේ ආයෙත් සම්මුතියට බැස ගැනීමක්. ඒ නිසා අපි ජාතක කතාවක් තවත් මොන හරි පුරාවෘතියක් පිළිබඳව එහෙම නැත්නම් සම්මුතිය දේශනා කරපු කතාවක් පිළිබඳව අපිට විස්තර කරනකොට ඒක බොහෝම සරලව අපිට හැමෝටම තේරෙන විදිහට කියන්න පුළුවන්. නමුත් මේ නිවන් දකින වැඩපිළිවෙල කියන එක හැම වෙලාවෙම ඇත්තටම සම්මුතියෙන් අයින් වෙලා පරමාර්ථ ධර්මයන් ඔස්සේ තියෙන එකක් නිසා ඒක ටිකක් අපිට අමාරු කාර්යයක්. ඉතින් අන්න ඒ නිසා ඒක අපි හොඳට තේරුම් කරගන්න ඕනේ. ඒ නිසා මම මේ වෙලාවේදී ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දේශනාවක් අරගෙන ඔබ මේ දේශනාවේ තියෙන සූත්‍රයට ඇසුමු කිරීමේදී ඔබේ තේරුම් ගැනීමට බාධාවක් වෙනවා නම් ඔබ ඒ සූත්‍රයට අහුම් බලන්නේ නැතුව ඔබ අහුම් කන් දීගෙන යන්න. නමුත් කෙනෙකුට පහසුවක් තියෙනවා නම් සූත්‍රයත් බලාගෙන මේක තේරුම් ගන්න හැකියාව. ඉතින් මේ ඔබ ඒක කරාට කමන්නේ. මම ඉතින් සූත්‍රයක් ගන්න මේක ඇත්තටම නැත්තම් මේක මගේ පෞද්ගලික අදහසක් වෙන නිසා තමයි සූත්‍රය ගන්නේ. ඒ නිසා මේ සූත්‍ර රාශියක් තියෙන තැනකින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව මේ කේන්ද්‍රගත වෙලා තියෙන්නේ සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා කියන එක මතු කරලා දෙන්න ඕන හින්දා තමයි මම මේ සූත්‍රයක් ගන්නෙ. ඇත්තටම අපි සූත්‍රයක් බැලුවට මේක කෙනෙකුට එකපාරම මේ ප්‍රතිපදාව කියන එක ග්‍රහණය කරගන්න අමාරුයි. ඒක කාලයක් තමන් මේ ප්‍රායෝගික නියැලෙමින් හිත වඩෙමින් සමාධිය වඩමින් ත්‍රිපිටකය අධ්‍යයනය කරමින් මේ විදිහේ කටයුතු කිරීමේදී තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිවීමත් එක්ක ඇතිවෙන තත්වයක් තමයි. ඉතින් ඒක කෙනෙක් මතු කරගත්තාම ඒක තේරුම් කරලා දුන්නාම අනිත් කෙනාට ඒක වටහාගෙන කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මේ ප්‍රතිපදාව දේශනා කරලා තියෙන්නේ පරමාර්ථ ධර්ම අරමුණු කරගෙන සම්මුතියක් පදනම් කරගෙන නෙවෙයි. එතකොට මේ නාම රූප කියන මේ කොටස් දෙකකට මේ පරමාර්ථ ධර්ම බෙදුවොත් චිත්තචෛසික රූප කියන මේ පරමාර්ථ ධර්මය. එතකොට මේ දෙක නාම රූප හැටියට බෙදුවාම කෙනකෙනාගේ සසර පුරුදු කරලා තියෙන ඉන්ද්‍රිය ස්වභාවයන් ඒ වගේම සසර භාවනා කරලා තියෙන ආකාරයන් මේ හැම එකක්ම සැලකිල්ලට අරගෙන ඒ වගේම භූමි ස්වභාවයන් සැලකිල්ලට අරගෙන දිව්‍ය ලෝක මනුස්ස ලෝක ආදී මේ පරමාර්ථ ධර්මයන් කෙනකෙනාට නිවන් දැකීම සඳහා මාර්ග මාවත් හැටියට කොටස් වලට බුදුරජාණන් වහන්සේ න්‍යායන් හැටියට බෙදනවා. ඒව තමයි අපිට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය චතුරාර්ය සත්‍ය සතර ආහාර පිළිකුල් භාවනා ආනාපාන සති කියලා මේ විදිහට අපිට පේන්නේ. එතකොට මේ හැම න්‍යායකින්ම අරගෙන ගිහිල්ලා තියෙන බුදුරජාණන් වහන්සේ එකම තැනකට නිවන් මාර්ගයට මේ හැම එකකින්ම ආර්ය අෂ්ටාංග මාර්ගයට සම්බන්ධ කරලා ඒ තුලින් සත්වයා කෙලෙසුන්ගෙන් මුදවලා නිවනටපත් කිරීම කියන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පුරාවටම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට හැම වෙලාවෙම අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම හෝ එහෙම නැත්නම් අපි උදේවැය වඩනවා නම් ස්කන්ධයන්ගේ උදේවැය වඩනවා එහෙම නැත්නම් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් භාවනා කරන මේවා තමයි විදර්ශනාවන් කියලා කියන්නේ. සමතේ කියලා කියන්නේ අපි යම් එක අරමුණක් තුළ කෙලෙස් යටපත් කරමින් හිත එකඟ කිරීම. ඒකත් අවශ්‍යයි අපිට. මොකද විදර්ශනාව කියන එකේ පටන් ගන්නෙ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුළ. ඊට පස්සේ උදේවැය කියන එක ස්කන්ධයන්ගේ උදේවැය බලමින් මේ විදිහට තමයි මාර්ගඵල දක්වා දිවෙන්නේ මේ විදර්ශනා භූමිය. එතකොට මේ ත්‍රිලක්ෂණය හෝ උදේවැය බලන කෙනා මුලින්ම සම්පාදනය කරගෙන තියෙන්න ඕනේ යා මේ අර කියපු නාම රූප පරිච්ඡේදඥානෙහිවත් සම්මුතිය බිඳගෙන පරමාර්ථ ධර්මය හොඳින් එයාට වැටහෙන තත්වයකට යා මනස පුරුදු කරගෙන තියෙන්න ඕනේ. මේක සමාධියේ නම් කියනවා පරිකර්ම අවස්ථාව කියලා උග්ඝා නිමිත්ත කියලා කියනවා. මේ කියන්නේ හොඳට මේ අරමුණු තුලින් ඒ පරමාර්ථ ධර්මය හිතට ගැනීම හිතට තේරුම් ගැනීම පරිකර්ම අවස්ථාව කියලා කියන්නේ. හැම වෙලාවෙම අපි මේ සියලුම පරමාර්ථ ධර්මෝ සම්මුතියෙන් සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. නමුත් ඒක ඇතුළේ තියෙන්නේ පරමාර්ථ ධර්ම ටික. එනිසා මේ පරමාර්ථ ධර්ම මතු කරගන්න පුහුණු වෙන ඒ පුහුණු වීමට අපි කියන්නේ පරිකර්ම අවස්ථාව කියලා විදර්ශනාවෙත් කිව්වට කමන්නේ. අන්න එහෙම කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ මහණෙනි රූපේ නිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ. එතකොට රූපය කියනකොට අපි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ රූපේ හැටියට දේශනා කරේ අපි මේ අද සම්මුති ලෝකේ කතා කරන රූපය ගැන නෙවෙයි. එහෙම බුදුරජාණන් වහන්සේ සම්මුති දේශනා තියෙනවා. නමුත් සත්පුද්ගල භාවයෙන් දේශනා කරපුවා. නමුත් මේ නිවන් දකින වැඩපිළිවෙලේ රූපය නිත්‍යද අනිත්‍යද කියලා අහන මේ දේශනාවල් වල තියෙන හැම වෙලාවෙම පරමාර්ථ වූ රූපය අරමුණු කරගෙන යහන්නේ. සත්වයා කියන එක පදනම් කරගෙන නෙවෙයි. එතකොට ආන්නේ නිසා අපි හැම වෙලාවෙම විදර්ශනාවට අරමුණු විය යුත්තේ. ඔබ දන්නවා සමාධියේ අරමුණ හැම වෙලාවෙම සම්මුතියක්. එතකොට සමාධිය ගත්තාම අරූපාවචර සමාධි තියෙනවා හතරක්. අරූපාවචර භූමි ආකාසානංචායතනাদি සමාධි. එකෙන් දෙකක් පරමාර්ථ අරමුණු වෙනවා. රූපාවචර සියලු සමාධි චතුත්ථ ධානිය දක්වා යන සියලු සමාධි සමාධිය සඳහා තියෙන සියලු කර්මස්ථාන මේ ඔක්කොම සම්මුතියක් පදනම් කරගෙන තියෙනවා. එතකොට අපි සම්මුතියක් පදනම් කරගෙන කෙනෙක් විදර්ශනා කරනවා කියලා කරනවනම් එතනත් වැඩිලා තියෙන සමාධියක්. ඒක හොඳට මතක තියාගන්න. විදර්ශනාව හැම වෙලාවෙම මතක තියාගන්න. විදර්ශනාව පරමාර්ථ ධර්ම අරමුණු කරගෙනමයි පැවතිය යුත්තේ. එතකොට අපි කෙනෙක් සතිය දිනු කරනවා කියලා විදර්ශනා පැත්තට බර කරලා නම් සතිය දිනු කරන්නේ. සිහිය දිනු කරන්න පුළුවන් සමාධිය දිනු වෙන විදියට, සද්ධාව දිනු වෙන විදියට, සමාධිය, ප්‍රඥාව මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ඕනම එකක් දිනු වෙන විදියට සතිය දිනු කරන්න පුළුවන්. ඒක මං ගිය සැරේ මතක් කරා ඔබට මේ සතිය දිනු කරගන්න ඕනි ආකාර පිළිබඳව. මේ ඉන්ද්‍රිය කතා කියලා වටිනා කරුණු හතරක් ඔබට මතක් කරා. ඒක විශේෂයෙන් වැදගත් කරුණු හතරක් මේ සතිය දිනු කර ගැනීමට අපි හිත සකස් කරගත යුතු ආකාරය. එතකොට මේ සතිය කියන එක ඔබ දන්නවා හිතේ යෙදෙනකොට හැම වෙලාවෙම කුසල් සිතක තමයි සතිය යෙදෙන්නේ. ඒක හැමෝම පිළිගන්න කතාවක්. ඒක කුසල සාධාරණ ධර්මයක් සතිය කියන එක. හැබැයි මේ සතිය වරක ප්‍රඥාවෙන් තොරවත් යෙදෙන්න පුළුවන්. ප්‍රඥාව සහිතවත් යෙදෙන්න පුළුවන්. නමුත් ප්‍රඥාවෙන් යුක්තව සතිය පුහුණු කරගෙන තමයි වැඩගත්. නමුත් කෙනෙකුට සතිය පුරුදු වෙනකම් කෙනෙකුට අවශ්‍ය නම් ප්‍රඥාව කියන කාර අපි කියපු පිරිසුදු මේ පරමාර්ථ ධර්මයන් අරමුණු කරගෙන එදිනදා ජීවිතයේදී සතිය දිනු කරගන්න අමාරුයි නම් එයාට සිහිය විතරක් පදනම් කරගෙන ඉස්සරෝම සතිය මතු කරගෙන පසුව විදර්ශනාවට ප්‍රඥාව යොදාගෙන ඒක අපිට දිනු කරගෙන යන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මේ සතිය දිනු කරගන්න අපි ආධුනිකය වශයෙන් උපායශීලී වෙන්න ඕනේ. ඉතින් ආන් ඒ සඳහා අවශ්‍ය මොනවද අපි අනුගමනය කර යුතු දේවල් කියන එක තමයි අපි ගිය සැරේ කතා කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ සතිපට්ඨාන වැඩපිළිවෙලේ මුලින්ම තියෙන ඉරියාපත පබ්බේ සම්පජාන පබ්බේ කියන එක මේක අනිවාර්යෙන්ම අපි සතිය දිනු කර ගැනීම සඳහා මේ කර්මස්ථාන දෙක අනිවාර්යෙන් අපි ගන්න ඕනේ. එහෙම ගත්තොත් තමයි අපිට මේ සතිය අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් මේ සතිය කැඩි කැඩි අරගෙන යනකොට මේක දියුණු වෙන්නේ නැහැ. මොකද සතිය දුර්වල වෙන්නේ නීවරණයන්ගෙන් අවිද්‍යාවන්ගෙන්. අය සම්මුතියට වැටිච්ච ගමන් අපි අයත් මුලා වෙලා කටයුතු කරනකොට අර අපි දියුණු කරගත්තු සතිය නැවතත් දුර්වල වෙනවා. විනාශ වෙලා යනවා. එනිසා මේ හරියට අපි සතිය දිනු කරගත්තොත් අඛණ්ඩව මේක කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මම නිතර මතක් කරලා තියෙනවා මේක මුලින් අපිට උත්සාහයෙන් කරන්න වෙයි. ඒ සඳහා සතිය දිනු කරගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ඔබට මම ආනිසංස මොනවද කියන එක මතක් කරා. ආන්නේවා හොඳට හිතේ තියාගෙන අදිෂ්ඨාන කරගෙන සතිය මන් දිනු කරගන්න ඕනේ කියන අදිෂ්ඨානය මුලින්ම ඇති කරගන්න. ඇති කරගත්තු කෙනාට පුළුවන්කම තියෙනවා ඒක පියවරින් පියවර පියවරින් පියවර දියුණු කරගන්න. ඒ නිසා දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් කෙනෙකුට දැන් ශබ්ද රසයට ඇලුම් කරන කෙනෙකුට සමහර අය ඕනම වැඩක් කරනවා සින්දුවක් කියලා. මම මේ උපමාවක් ගන්නෙ. එයාට මේ සින්දුව කියන එක පිළිබඳව වැඩේට කිසිදු බාධාවක් නැහැ. එයා ඒ රසවින්දනයේත් විඳිනවා, වැඩෙත් කරනවා, කාලෙත් මේ ගෙවිලා යනවා. ඒ කටයුත්ත කිසිම අපහසුවකින් තොරව කරනවා. ඇයි? ඒකේ තියෙන ඒකට තියෙන කැමැත්ත හා පුරුද්ද නිසා. ඉතින් ආන් ඒට වැඩිය කෙනෙක් පුරුදුනොත් මේ සතියෙන් යුත්තව අපි හැම කටයුත්තක්ම කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට අවශ්‍ය වෙන්නේ සතිය පුහුණු කරගන්න එක විතරයි. හැබැයි සතිය මතු වුණාන් පස්සේ සතිය විසින් අපිව මෙහෙවනවා. ඒක හොදට පුරුදු කරපු කෙනෙකුට අත්දකින්න පුළුවන්. සතියෙන් සිහියෙන් යුත්තව නැගිටලා පුරුදු කෙනාට නැගිටින්න හිතෙනකොටම ඉදිරියට සතිය එනවා. ඒක નિરાයාසයෙන් වෙන එකක්. ඒක මම ගිය සැරේ මතක් කරා ඔබට. හොදට හිතට අපි දීලා පාන්දර හවල් වෙලාවට හවල් වැඩේ තියෙන හින්දා නැගිටින්න ඕනේ කියලා අපි කිසිම උපකාරයකින් තොරව ඒ වෙලාවට අපි අවදි වෙනවා. අවදි වෙනවා විතරක් නෙවෙයි, අවදි වෙච්ච ගමන් අපිට සිහි වෙනවා. මොකද්ද? අහවල් වැඩේ දැන් තියෙනවා කියන එක සිහි වෙනවා. ඒවා සතියට තොරතුරු දුන්නාම નિરાයාසින් එන ඒවා. අන්න ඒ නිසා මුලින් විතරයි මේක පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ මේක අඛණ්ඩව අපි අමුණලා හරියට නූලෙක මල් මාලයක් හමුණනවා වගේ මේක අඛණ්ඩව කරගෙන යන්න තමයි අපි පුරුදු වෙන්නේ. ඉතින් ඒ නිසා මුලින් අපි මම මතක් කරා මේ උපායක් වශයෙන් එදිනදා ක්‍රියාවට සිහිය තියාගෙන ඊට පසුව ටික ටික එතෙන්ට ප්‍රඥාව යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් අපිට මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාවත් එක්ක සතිය දියුණු කරගන්නත් පුළුවන්. මොකද පින්වතුනි මේ සතිය දියුණු කරගත්තාම අපිට පුදුමාකාර සැහැල්ලුවක්, පහසුවක් ජීවිතය තුළ ලැබෙන නිසා. ඉතින් අපි දැන් මම අද ඒ සතිය දිනු කරගන්න ඉස්සරලා ඒ සතිය දිනු කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳව යම් හැඳින්වීමක් මම කරන්න උත්සාහ කරනවා. මේ පිළිවෙල අනුපූර්ව පිළිවෙල මොකක්ද කියලා. ඒ සඳහා මම ඔබට යොදාගත් සූත්‍රයක් තියෙන්නේ සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තයේ තියෙන අනුරාධ කියලා සූත්‍රයක්. මේ අනුරාධ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්නකොට අනුරාධ ස්වාමීන් වහන්සේ ළඟ වැඩ ඉන්නකොට අන්තොට පිරිවැජියෝ පිරිසක් ඇවිල්ලා මේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඇවැත්නි, ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේ සත්වයා පණවන්නේ මේ සතර තැන් වලින් කොතනින්ද සත්වයා පණවන්නේ කියලා. එතකොට මේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ අන්තොට බිරවැජියෝ, ඔබ මේ ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේ සත්වයා පණවන්නේ සත්වයා මරණින් මත්තේ වෙනවා කියලා හෝ පණවන්නේ, සත්වයා මරණින් මත්තේ නොවෙනවා කියලා හෝ පණවන්නේ, එහෙම නැත්නම් සත්වයා මරණින් මත්තේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා පණවනවාද? එහෙමනම් සත්වයා මරණින් මත්තේ නෝද වෙයි නෝද නොම නොම නොවේ කියලා, නොවෙන්නත් පුළුවන් නොම නොවෙන්නත් පුළුවන් කියලා, මේ හතර තැනින් කොතනින්ද පණවන්නේ කියලා අන්තොට බෙරවැදීව අහනකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කිව්වා, අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කිව්වා, ඇවැත්නි අපේ භාග්‍යතුන් වහන්සේ සත්වයා පණවන්නේ මේ සතර තැන අත්හැරලා සත්වයා පණවනවා කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ සත්වයා පණවන්නේ මේ සතර තැන් අත්හැරලා සත්වයා පණවනවා කියලා. ඊට පස්සේ අන්තර පිළිවැජ්ජෝ මේ අනුරාධ ස්වාමීන් වහන්සේ එක්කෝ මහණ වෙලා අලුත් කෙනෙක්, එහෙම නැත්නම් ඉතින් පැවිදි වුණා නම් තෙරභාවයට ගියා නම් බාල අව්‍යක්ත වූ මෝඩ පැවිද්දෙක් කියලා සලකාගෙන නැගිටලා යන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී මේ අනුරාධ ස්වාමීන් වහන්සේ හිතනවා, ඉතින් මේ අන්තරු පිරිවැජ්ජෝ මගෙන් මත්තෙහි මේ පිළිබඳව ඇහුවන නැවත නැවත ප්‍රශ්න අහගෙන ගියා නම් මං භාග්‍යතුන් වහන්සේටත් අභූතයෙන් චෝදනා නොකර ශාසනයේද මනාකොට කියනව නම් කියන්නේ කොහොමද කියලා කල්පනා කරගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ හමු වීම සඳහා මේ ස්වාමීන් වහන්සේ ගියා. බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා එකත් පසක වින්දලා අනුරාධ ස්වාමීන් වහන්සේ මේ වෙච්ච සිද්ධිය සියල්ලම සැලකලා මෙන්න මෙහෙම ඇහුවා, සත්වයා මේ පණවන්නේ කොහොමද ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා මේ හතර තැනක් පෙන්නලයි, හතර තැනින් කොතන ස්වාමීන් වහන්සේ මම සත්වයා පණවන්නේ මේ හතර තැනින් අත්හැරලා පණවනවා කියලා දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය බුදුරජාණන් ඇහුවන් පස්සේ අනුරාධ ස්වාමීන් වහන්සේ අහනවා, අනුරාධ ඔබ කුමක්ද හිතන්නේ, රූපේ නিত্যද අනිත්‍යද? ස්වාමීන් වහන්සේ අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? වහන්ස දුකයි. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන සුළු නම් ඒ රූපය මම හෝ මගේ හෝ මගේ ආත්මයේ හැටියට ගන්න සුදුසුද කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ මේ වේදනාව සංඥාව සංකාරයේ විඥානයේ පිළිබඳව අහලා මේ රූප වේදනා සංඥා සංකාර අනිත්‍යයිද කියලා. ඔව් ස්වාමීනි අනිත්‍යයි. දැන් මේ අනිත්‍යයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අහන නිසා නෙවෙයි. තමන් මේ රූපය පිළිබඳව අවබෝධයක් තියෙන නිසා තමයි අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර සැපයිද දුකයිද? ආ එහෙනම් දුකයි. එහෙනම් යමක් අනිත්‍යයි නම් දුකයි නම් මේක මම හෝ මගේ ආත්මයේ හැටියට ගන්න සුදුසුද කියලා බුදුරජාණන් වහන්සේ මේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා. නො හේතං බන්තේ කියලා ස්වාමීනි මේක මම හෝ මගේ ආත්මයේ හැටියට ගන්න සුදුසු නෑ කියලා උන්වහන්සේ දේශනා කරනවා. දැන් ඔන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ තමන්ටම තේරුම් යන්න යමක් පෙන්නවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ, එවත් මේ පරමාර්ථ ධර්මෝ නාම රූප දෙක මම හෝ මගේ ආත්මය කියලා ගන්න සුදුසු එකක් නෙවෙයි. නමුත් ඒ දේම අපි දැනගත්තත් අපිට මේ දෙයින් මිදෙන්න බෑනේ. අපි පුරුදු කරගත්තු ආශ්‍රව ගොඩක් කෙලෙස් ගොඩක් තියෙන නිසා අපි හොඳාකාරව දන්නවා රූපය මම හෝ මගේ නෙවෙයි කියලා. නමුත් අපි රැවටෙනවා, මුලා වෙනවා. දැන් ඔන්න මෙතන ඉස්සරෝම අපි සත්‍ය ඥානය කියන එක මතු කරගන්න අවස්ථාව තමයි මේ පෙන්නේ. එතකොට යමක් අනිත්‍යයි කියලා කියන්නේ නිකම්ම නෙවෙයි. අපි රූපේ අනිත්‍යයි කියලා කිව්වේ ධර්මයේ තියෙන නිසා නෙවෙයි. රූපය කියන එක අපි සම්මුතියෙන් වෙන් කරගෙන මේ සතර මහා ධාතු ටිකක් රූපය කියන්නේ ඒක පෙර නොතිබීම හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් කිය රූපය තුල තියෙන. අන්න ඒ පෙර නොතිබීම හට ගන්න බව ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව ආකාර විකාර වෙන බව කියන ලක්ෂණ ටික මේ පරමාර්ථ ධර්මයන් තුල තියෙන නිසා තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඒ නිසයි දුක කියලා කියන්නේ. ඒ නිසයි ආත්මයි කියලා අපි කියනවා නම් කියන්නේ. අපි තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න. එහෙනම් පින්වතුනි මේ අපිට එකම ප්‍රශ්නේ වෙන්නේ මේ නিত্য සැප ආත්ම කියන විපල්ලාස. එහෙම නැත්නම් මේ ස්කන්ධ ටික මම කියලා මගේ කියලා අපි මේ අපිට මේ ඇති වෙන අදහස් නිසා තමයි අපි දුක් වෙන්නේ. මේ අදහස් ටික අයින් කරන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද පෙන්වන්නේ? ඔය ගැන හිතන්න එපා කියලා නෙවෙයි කිව්වේ. මෙන්න මේ ලක්ෂණ ටික පෙන්වනවා. හොඳට තේරුම් ගන්න. අපි මතු කරගත්තු පරමාර්ථ ධර්මයෝ තේරුම් ගත්තට මේ අදහස නැති වෙන්නේ නැහැ. ඒ නාම රූප ධර්මයන්ගේ කලකිරිලා නොයලිලා මිදෙන්න නම් මේ ධර්මයන්ගේ ලක්ෂණ මතු වෙන්න ඕනේ. අන්නේ ලක්ෂණ මතු උනම් පස්සේ තමයි යාට මේ සත්ව පුද්ගල අදහස දුරු වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මානේ රූපය අනිත්‍යයි නම් රූපය දුක්ඛයි නම් ඕක මම මගේ කියලා ගන්න සුදුසු නැහැ කියලා මේ ආත්ම දෘෂ්ටිය අයින් කරේ ලක්ෂණ ටික පෙන්නලා. එහෙනම් දැන් පින්වතුනි මේ ලක්ෂණ නොදකින නිසා තමයි මේවා සතර මහා ධාතු මේවා වේදනා සංඥා සංකාර කියන මේ නාම රූප ධර්මයක් කියලා අපි දැනගෙන හිටියත් මේ වගේන් අපි මිදෙන්නේ නැත්ති කලකිරිලා නොයලිලා මිදෙන්නේ නැත්ති ලක්ෂණ අපි තවම දැක්කේ නැති නිසා හරියට දැක්කේ නිසා. ඔන්න ඒ නිසා මේ පළවෙනි භූමියේදී පළවෙනි අවස්ථාවේදී මේ අනුපූර්ව ප්‍රතිපදාව ගත්තාම ඒකේ අපිට මේ සූත්‍රය අනුසාරයෙන් පේනවා මේ රූප වේදනා සංඥා සංකාර කියන ධර්මතා ටික අපිට මතුවෙන්න ඕනි. ඒ වගේ තිලක්ෂණයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයෙන්ද නම් අපිට මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම පේන්න ඕනි. අපිට පේන්නේ නিত্য වශයෙන් ආත්ම වශයෙන්. එනිසා අනිත්‍ය බව වැටහෙන්නේ මේ වගේ ඇතිවීම නැතිවීම දැක්කොත් හටගෙන නිරුද්ධ වෙන බව දැක්කොත්. ඒ සඳහා අපි ඇහැට පෙනෙන රූපයෙන් අමාරු නිසා ශබ්දය, ගන්ධය, රසයෙන් හිතට දැනෙන දේ තුළින්, කයට දැනෙන ස්පර්ශ තුළින් මේ නාම රූප ධර්මයන් හටගත්ත දේවල් බිඳෙන බව හිතට තේරුම් කර දිදී තේරුම් ගත්තාම අන්න ලක්ෂණ මතුවලා යාට අනිත්‍ය දුක්ඛ අනාත්ම මතුවේ. දැන් පින්වතුනි දෙවනි පියවර ගත්තාම දැන් බුදුරජාණන් වහන්සේ මේ විදියට අහලා මහණෙනි රූපේ අනිත්‍යයි නම් දුකයි නම් අනාත්මයි නම් මේක මම හෝ මගේ ආත්මය කියලා ගන්න සුදුසු නෑ නේද කියනකොට වහන්සේ එසේ නොවේයි කියලා දේශනා කරලා එහෙනම් ඔබ මේ දෘෂ්ටින් මිදෙන්න නම් කුමක් කළ යුතුද කියන එක ආන්න ඊට පස්සේ දෙවනි වාර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙන් අනුරාධ මෙහිලා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා යම් රූපයක් තියෙනවා. අපි දැකපු දැකලා නිරුද්ධ වෙච්චි අනාගතයේ දකින්න තියෙන. ඒ වගේම දැන් අපිට පේන සතන මහා ධාතුවෙන් හටගත්තු යම් රූපයක් තියෙනවා. ඒ වගේම මම කියලා ආධ්‍යාත්මික වේවයි බාහිර වේය. මේ තමායයි සලකන යම් රූපයක් තියෙනවා. මේ රූපය පිළිබඳව බාහිර සපි සත්පුද්ගල භාවයෙන් හෝ අවිඥානිකව අපි සලකන ගෙවල් දොරවල් ආදී වස්තු වශයෙන් සලකන යම් රූපයක් තියෙනවා. ඒ රූපත් ඕදාරික වේවයි සියුකුම වේ රළු ගොරෝසු සූප වේවා සියුම් සුකුම වූ ඉතා සියුම් රූප වේවා මේවා හෝ එහින අපි අකමැති රළු අනිෂ්ට වූ රූප තියෙනවා නම් ඒවත් ඉතා ප්‍රිය මිහිරි මනාප ප්‍රණීත යම් රූප ටිකක් තියෙනවා. ඒ හැම රූපත් ළඟ සමීපයේ රූප ටිකක් තියෙනවා නම් දුර රූප ටිකක් තියෙනවා නම් හැම රූපයක් මෙන්න මෙතනයි රූපයක් වේද සියලු රූප තෙල මාගේ නොවේයි මම නොවේ මගේ ආත්මය නොවේයි මෙසේ තෙල ඇති සැටියේ විදුසුන් නුවණින් දැක්ක යුතුයි. ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන කොටත් පෙන්නන. අන්න දැන් අපි අර දැනගත්තු එක දකින්න නම් මේ කියපු එකලොස් ආකාරයෙන් අතීත රූපයක් සිහි වුණත් ඒක මම නෙවෙයි. ඒක ඒ එතන තිබුණේ සතර මහා ධාතු ටිකක්. ඒක මේ මොහොතේම හටගෙන නිරුද්ධ වුණා. අනාගතේ පහළ වෙන්න තියෙනවා. මේ හැම රූපයක් පිළිබඳව මම කියන, මගේ කියන, මගේ ආත්මය කියන. ඔක තව විදිහට කිව්වොත් තණ්හා, දිත්‍ති, මාන. ඔය කෙලෙස් තුන තමයි උතන පදනම් වෙලා තියෙන්නේ. තණ්හාව කියන එක තියෙන්නේ මගේ කියන එක. ඊට පස්සේ දිත්‍තියෙන් තමයි මගේ ආත්මය කියලා තියෙන්නේ. මම කියන තැන තියෙන්නේ මාන්නේ. තණ්හා, දිත්‍ති, මාන. ඔය තුන තමයි මේ කෙලෙස් තුන තමයි උතන සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් මේක මම හෝ මගේ මගේ ආත්මේ නොවන විදියට එතන තියෙන දේ ඇත්ත ඇති හැටි දකින්න කිව්වා. එතකොට ඇත්ත ඇති හැටි දකිනකොට අපිට මේක මම මගේ මගේ ආත්මේ කියන අදහස දුර වෙනවා. ඒ නිසා රූපේදී අපි බැලිය යුත්තේ කොහොමද? ඒක මේ කෙලෙස්ේ ගෙවෙන විදිහට තමයි බැලෙන්නේ. මම කියන කෙලෙස්යක් මේක. මගේ කියන එක කෙලෙසයක් මේක. ඒක මඤ්ඤිතයක්, විකෘති අදහසක්, ඒක විපල්ලාසයක්. නමුත් මෙතන තියෙන්නේ සත්ව පුද්ගල නොවුණු අනාත්ම වූ නාම රූප ධර්ම ටිකක්. රූපේ විතරක් බලනවා සතර මහා ධාතු රූප ටිකක්. ඒක ප්‍රත්‍ය නිසා හටගන්නවා, හටගත්ත සැනින් බිඳිලා යනවා කියන මෙන්න මේ නුවණ හිතට අර කියපු අතීත, අනාගත, වර්තමාන ආදී මේ හැම රූපයක් අරඹයාම මේ නුවර පතුරවන්න, නුවර භාවිතා කරන්න. මේ සම්මර්සන ඥානයේ අවස්ථාව හෙවත් අපේ තියෙන කෘත්‍ය ඥානේ ආශ්‍රව ගෙවෙන හැටි තමයි මෙතන පෙන්වන්නේ. දැන් අතන දැනගැනීමේ අවස්ථාව කියලා අපිට ගන්න පුළුවන් ඥාත පරිඥාව කියලා. මෙතනදී තීරණ පරිඥාව කියන එක ගන්න පුළුවන්. තීරණ පරිඥාවේ නම් ප්‍රහාණ පරිඥාව දක්වා මේ ටික අපිට සලකන්න පුළුවන්. එතකොට මෙතනින් හොඳට අපි රූපය තේරුම් ගත්තාම ඊට පස්සේ අපිට තියෙන්නේ සතිපට්ඨානය තුලින් සිහිය පදනම් කරගෙන හැම මොහොතෙම රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට ඒක මෙනෙහි කරන්නේ කොහොමද? ඒකේ පරමාර්ථ ස්වභාවයම අපි අල්ලගෙන ඒ දේවල් මේ මොහොතේ හට ගන්න බවත්, ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවත් හිතට තේරුම් කර කර දෙනවා. මේ කෙනෙක් ඉන්නවා, මම ඉන්නවා වගේ තමන්ට වැටහෙනකොට ඒක අපි පුරුදු කරපු ආශ්‍රවයක් පින්නතුනේ. මේ ආශ්‍රවේ ගෙවන්න පුළුවන් එකක්. මේක තියෙන එකක් නෙවෙයි. හැබැයි අපිට වැටහෙන්නේ මේක හැම දේවල් සත්වයා කියන කෙනෙක් ඉන්නවා විදිහට තමයි සජීවීව අපිට තේරෙන්නේ. නමුත් මේක ඇත්තටම අපි හිතට ආපු ආශ්‍රවයක් කියන එක තේරුම් කරදිදී ඒක ගෙව ගෙව ඔබ රූපය පිළිබඳව, සද්දය පිළිබඳව, ගන්ධය පිළිබඳව, රසය පිළිබඳව, හිතට දැනෙන වේදනාව පිළිබඳව, හිතට දැනෙන සංඥාව සංඛාරය පිළිබඳව හොඳට ඒවා පුද්ගල භාවය ගැළවිලා ඒවා මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන අනාත්ම වූ ධර්ම හැටියට නිතර පුරුදු කරන්න. ඕක තමයි පින්වතුනි සතිපට්ඨානය කියන්නේ. සතිපට්ඨානය පුරුදු කරනවා කියන්නේ වෙන මොනවත් නෙවෙයි. මුලින් අර කියන සත්‍ය ඥානය මතු කරගෙන. ඒක තමයි මෙතන කිව්වේ අර 11 ආකාරය පෙන්නලා තේරුම් ගන්න. මම මේ කියන එක වේගවත්ද දන්නේ නැහැ. අපි සාකච්ඡාවේදී අපි ඕනනම් මේක අපහු ගමු. 11 ආකාරය පෙන්නලා මේ 11 ආකාරයේ දිහා ඔබ බලන්න ඇත්ත ඇති හැටි අතීත රූපයක්. දැන් අතීතේ රූපයක් සිහි වෙනකොට අපිට ගෙදරවල්, දොරවල්, මිනිස්සුයෝ, දරුවෝ කියලා හොම සිහි වෙන්නේ නෑ. එතන තියෙන අතීත රූප කියනකොට අපිට අරමුණු වෙන්න ඕනේ ගෙවල්, දොරවල්, මිනිස්සුයෝ නෙවෙයි. දැකපු අහපු ගෙවල්, දොරවල් නෙවෙයි. මේ වගේම අතීතයේ තිබුණු සතර මහා ධාතු රූප ටිකක් කියන පරමාර්ථයමයි අතීතයේ අරමුණු කරත් අරමුණු වෙන්නේ. අනාගතයේ අරමුණු කරත් ඒකමයි අරමුණු වෙන්නේ. අපි ආධ්‍යාත්මික රූපේ අරමුණු කරත් ඒ පරමාර්ථයම අරමුණු කරන්නයි පුරුදු වෙන්නේ. ඒක තමයි නිවැරදිව අපි සම්මාදිට්ඨියෙන් යුක්තව සතිපට්ඨානය පුරුදු කරනවා කියලා කියන්නේ. දැන් ඔන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ රූපේ දිහා බලනකොට එකලොස් ආකාරයකින් මේ රූපේ යථා ස්වභාවය බලනකොට මම හෝ මගේ ආත්මය නොවන ආකාරයෙන් බලන්න කියලා කිව්වා. විඥානයේ පිළිබඳව තෙල මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මෙසේ තෙල යථා භූත කොට විදර්ශන ඥාන යථා භූත කොට කියන්නේ තියෙන එක ඇත්ත ඇති හැටියේ නුවණින් දැක්ක යුතුයි කියලා කියනවා. ආන් එහෙම දකිනකොට ආර්ය ශ්‍රාවකයා රූපේ කලකිරෙනවා. ඇයි රූපේ කලකිරෙන්නේ? රූපේ කියන එක තියෙන එකක් නෙවෙයි. හටගත්ත සැනින් බිඳිලා යන ආදීනව බහුල එකක් කියලා දකිනකොට රූපේ කලකිරෙනවා. ඒ නිසාම රූපේ නොඇලෙනවා. ඒ නිසාම රූපෙන් මිදෙනවා. මෙන්න මේ රහත් බව පිණිස අනෙකක් නැතයි දැනගන්න. එයාටම වැටහෙනවා මේක තමයි මේ කෙලෙස් වලින් මිදෙන්න තියෙන එකම මාර්ගය. නිවන් දකින වැඩපිළිවෙල මේකමයි කියන එක එයාටම වැටහෙනවා. මෙන්න මෙහෙම තේරුණන් පස්සේ තේරිච්ච කෙනාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා නැවත අනුරාධ ස්වාමීන් වහන්සේට, අනුරාධ ඔබ කුමක් හිතන්නේද? රූපයේ සත්වයා හැටියට ඔබ දකිනවද කියලා. වහන්ස එසේ නොවේ. වේදනාව සත්වයාද? සංඥාව සත්වයාද? සංකාර සත්වයාද? විඥාන සත්වයාද? ඇයි එහෙම අහන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අර අනුරාධ ස්වාමීන් වහන්සේ දේශනා කරානේ, අපේ ශාස්ත්‍රුන් වහන්සේ අර සතර තන අත්හැරලා සත්වයා පනවනවා කියලා. එතකොට අයත් මේ මුන්නාන්සේ නොදන්නාකම නිසා සත්වයෙකුගේ පැනවීමක් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇහුවේ දැන් තියෙන්නේ මේ ටිකනම් මොනවද? හැම තැනකම තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඔය පහ විතරයි නම් තියෙන්නේ. ඔබ රූපේ සත්වයා කියලාද ඔබ කියන්නේ? වේදනාව, සංඥාව, සංකාරය, විඥාන සත්‍යයද? නෑ කියලා. අනුරාධ, එහෙනම් රූපෙහි සත්‍යය වේද? එහෙම නැත්නම් රූපේ සත්‍යය නෙවෙයි නම් රූපේ තුල සත්‍යය දකිනවද? වහන්ස එසේ නොවේ. එහෙමනම් රූපෙන් බැහැර ඔබ සත්‍යය දකිනවද? ඇයි තියෙන ටිකනි මේ පෙන්වන්නේ? රූපෙන් බැහැර සත්‍යය දකිනවද? වහන්ස එසේත් නොවේ. එහෙනම් වේදනාව සත්වයාද? සංඥාව වේදනාවෙන් බැහැර සත්වයා දකිනවා. වේදනාව තුල සත්වයා දකිනවා කියලා මේ විදියට ස්කන්ධ පහම පෙන්නවා. ඇයි? අපේ ආයතන 6ට තුන් ලෝකෙම තියෙන ඔච්චර නිසා. ඊට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේ දේශන විඥාණයෙන් බැහැර සත්වයා දකිනවද? නැහැ. එහෙනම් කුමක් සිතන්නේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ ඔක්කොම ටික සත්වයා හැටියට සලකනවද? මහන්සේ එසේත් නොවේ කියනවා. එහෙනම් අනුරාධ රූප නොවු, වේදනාව නොවු, සංඥා නොවු, සංකාර නොවු, විඥාන නොවු සත්වයෙක් දකිනවද ඔබ? නෑ ස්වාමීන් වහන්ස. දැන් සත්වයා පණවන්න පුළුවන් තැන් ඔක්කොම අහනවා. ඒ තියෙන දේන් තමයි අහන්නේ. එතකොට අහන ඒ හැම එකකටම දැන් තේරුම් ගත්ත කෙනා මේ එක තැනකවත් සත්වයා පනවන්න බෑ. එහෙනම් අනුරාධ මෙහිලා මේ අත්භාවයේ මේ ආත්මය තුලම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තොපට සත්වයෙකු නොලැබෙන කල්ලි ඇවැත්නි උත්තම පුරුෂ පරම පුරුෂෝ පරම ප්‍රාත්‍ය පැමිණියේ තථාගතයන් වහන්සේ සත්වයා මරණින් මත්තේ වෙයි හෝ නොවේයි හෝ නොම නොවේයි කියලා ආදී වශයෙන් කියන්න සුදුසුද කියලා. අනේ නෑ ස්වාමීන්, අනුරාධ මැනවේ මැනවේ අනුරාධ පෙරදු දැනුදු මම දුක්ඛ නිරෝධයක් පැනෙවුවා මිසක් සත්වයාගේ පැනවීමක් කරේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අන්න එතකොට පින්වතුනි මේ සූත්‍රයේ අනුසාරයෙන් අපිට පේනවා හැ කොයි සූත්‍රය ගත්තත්. දැන් ඔන්න තව සූත්‍රයක් අපි ගත්තොත් මේ තියෙන්නේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ බුත සූත්‍රය කියලා සූත්‍රයක්. මේ බෝධ සූත්‍රය. මේ බෝධ සූත්‍රයේදී ඉතාමත් ගැඹුරු සූත්‍රයක්, පරායන වර්ගයේ තියෙන සූත්‍රයක අදාළ මේ සම්බන්ධ වීමක්. මේකේ අහන්නේ සේක ප්‍රතිපදාව, ඒ කියන්නේ නිවන් දැකීම සඳහා උත්සාහවත් වෙන, නිවන් දකින උත්සාහවත් වෙන කෙනාගේ ප්‍රතිපදාවත්, උත්සාහ වෙලා රහත් භාවයට පත්වෙච්ච කෙනාගේ ප්‍රතිපදාවත් මොකද්ද කියලා මේ අජිත කියන මේ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීන් වහන්ස මේ ශාසනයේ දක්නාල දහම් ඇති රහත් වූ වෙද්ද බොහෝ යම් සේකයෝ වෙද්ද සේක්ෂෝ කියලා කියන්නේ හික්මෙන භාවනා කරන කෙනෙක් වෙද්ද නිදුකානන් වහන්ස මා විසින් විචාරණ ලද නුවණැති ඔබ විසින් ඔවුන්ගේ පිළිවෙත වදාරනු මැනවි. ආන්නේ දෙකොටසේ ප්‍රතිපදාව මොකද්ද කියලා දේශනා කරන්න. එතකොට නිවන් දකින කෙනාගේ වැඩ පිළිවෙල මොකද්ද? නිවන් දැක්කම පස්සේ වැඩ පිළිවෙල මොකද්ද කියලා. ඒකේ සූත්‍රයේ දිගට තියෙනවා. ඒක අපි හරය ගත්තොත් ඒකේ පටන් ගන්නෙම සාරිපුත්ත බුතමිදං සාරිපුත්ත සම්මප්පඤ්ඤාය පස්සති. ඉස්සරෝම බුතය මේ ස්කන්ධ පංචකය ඇත්ත ඇති හැටි දැක්කේතු. ඊට පස්සේ වහන්සේ මේ ස්කන්ධ පංචකයයි සම්මප්පඤ්ඤාවෙන් දැක්ක යුතුය. ස්කන්ධ පංචකයයි තතුසේ මනානුවණින් දැක ස්කන්ධ පංචකය පිළිබඳව කලකිරීම නොඇලීම පිණිස නිරෝධයේ පිණිස කටයුතු කරයුතු. ස්කන්ධ පංචකය ආහාරයෙන් හටගත් එකක් යයි මනානුවණින් දැක්ක යුතුය. ආහාරය කියනකොට දැන් ප්‍රත්‍ය පිළිබඳව පෙන්වන හේතුඵලත. එය ආහාරයෙන් හටගත්තේයි තථා තතුසේ මනානුවණින් දැක ඒ ආහාරයෙන් හටගත් ස්කන්ධ පඤ්චකේ කලකිරීම නොයලීම පිණිස කටයුතු කළේ. දැන් බලන්න මේ හැම සූත්‍රයකම අපිට ප්‍රතිපදාවක් හැටියට පෙන්වන්නේ මොකද්ද? මේ පරමාර්ථ ධර්මියෝ ඉස්සරවම මතු කරගත යුතුයි. ඒ දේවල්ගේ ඇතිවීම නැතිවීම හේවත් පටිච්ච සමුප්පන්න බව මතු කරගත යුතුයි. ඊට පස්සේ මෙන්න මේවා තිලක්ෂණයට නගාගෙන අපි හොඳට භාවනා කළ යුතුයි. කුමක් පදනම් කරගෙනද? අර කියපු ආශ්‍රව පදනම් වෙලා තියෙන සියලු ධර්මයන් අරන් වේ. අතීත අනාගත වර්තමාන. මේ අතීතයේ සිහි වෙනකොට අපිට කෙලෙස් වෙනවා. ඇයි? අපිට අතීතේ නිරුද්ධ වෙලා නැති නිසා. අනාගතයේ අරඹය අපිට කෙලෙස් වෙනවා. මේ තමන් කියලා සලකනකොට කෙලෙස් වෙනවා. බාහිර කෙනෙක් දැක්කහමත් අපි මුලා වෙනවා. ඒ නිසා මේ ආශ්‍රව සම්බන්ධ වෙලා තියෙන හැම එකක්ම සලකාගෙන ආශ්‍රව ගෙවෙන විදියට මේක දිහා තියෙන දේ ඇති හැටියේ බලන්න කියනවා. එතකොට රූපය කියන එක අපි හැමදාම මතක් කරේ සතර මහා ධාතු රූප ටික. එතකොට රූපය හැම මොහොතේම ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන බව තමයි ඇත්ත. ඒක මම ඔයිට ඉස්සෙල්ලා මතක් කරලා තියෙනවා ඔබට. දැන් අපි වැලි සිනුදු වැලි කොට්ටයක් හරි වතුර ටිකක් හරි උඩ එල්ලලා සිදුරක් ගැහුවොත් මේ සිදුරෙන් වැලි ධාරාවක් ගලාගෙන එනවා බිමට. ඈත ඉඳන් බැලුවොත් අපිට එක දිගට තියෙන ඉරක් කෝටුවක් වගේ පේනවා. දැන් මේක පැද්දුවොත් අපිට පේනවා මේ වැලි ධාරාව ගමන් කරනවා වගේ. නමුත් ඇත්තටම ලං වෙලා බැලුවොත් මොකද වෙන්නේ? වැලි ටික ඒ තැන වැටෙන්නේ. ඉදිරියෙන් වැලි වැටෙනකොට අපිට පේනවා මේ වැලි ධාරාව ගමන් කරනවා වගේ. ඒ වගේ තමයි පිටුතුනේ මේ රූපයත් මේ එතනම නැති වෙනවා. නමුත් ඒ තැන ඉදිරියෙන් පහළ වෙනකොට අපිට හිතෙනවා රූපේ ගමන් කරනවා කියලා. ඒ වගේම තව අපිට රේවකාන් ස්වාමීන් වහන්සේගේ පොතේ උපමාවක් තියෙන අපි කියමු පොල් ගෝණියක් හරි මොනවාරි හාල් හරි මොනවාරි අපි කියමුකෝ මේ පොල් ටික එකට ගෝණියකට දාලා බැන්දොත් ඒක ඇතුලේ අවකාශ ධාතුව හිදස් තියෙනවා. දැන් අපි මේ පොල් ගෝණිය අරගෙන යනවා කියන කෙනෙක් කරේ තියාගෙන දැන් මේ පොල් ගෝණිය ඇතුලේ අවකාශ ධාතුව තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්නේ මේ හිස් අවකාශයේ දිගට යනවා කියලා පොල් ගෝණිය. නෑ, හැම වෙලාවෙම ඒ ඉදිරියෙන් තියෙන අවකාශ ධාතුව තුල තමයි ඒ දේවල් පහළ වෙන්නේ. මිසක් මේ පොල්ගෝණිය තුල යම් හිස් බවක් අවකාශයක් තියෙනවා නම් ඒක දිගටම පොල්ගෝණියත් එක්ක යනවා නෙවෙයිනේ. ඔබ හොඳට තේරුම් ගත්තොත් ඒ අවකාශ ධාතුව එතන නැති වෙනවා. පොල් ටික ඉදිරියෙන් තියෙන අවකාශ ධාතුව ඇසුරු කරගෙන පවතිනවා. නමුත් අපිට හිතෙන්නේ වෙනස් කාරණා. ඒ වගේ රූපේ හැම වෙලාවෙම කොයි පැත්තෙන් ගත්තත් පෙර නොතිබීම හටගන්න බව ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව තමයි ඇත්ත. මේක අපිට පේන්නේ නැහැ. මෙන්න මේක පෙනෙන විදිහට අපේ හිත පවත්වන්න කියන එකයි මේ ප්‍රතිපදාව තුළින් අපිට පෙන්නලා තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙන්වුවේ රූපේ බැසගෙන තියෙන ආත්ම දෘෂ්ටි අයින් කරන්න, සත්ත්ව පුද්ගල බව අයින් කරන්න, එහි ඇලීම අයින් කරන්න. ඉතින් ආන්නේ නිසා මේ තිලක්ෂණය කියන එක නිවැරදි තිලක්ෂණේ කොහොමද අපි වැඩි යුත්තේ කියන එකයි අපි මම මේ වෙලාවේ මතක් කරේ. නිවැරදි තිලක්ෂණය වඩන්න නම් එතෙන්ට අපිට පරමාර්ථ ධර්ම ටික අරමුණු වෙලා තියෙන්න ඕනේ. රූපය කියනකොට සම්මුතියෙන් බිඳගෙන එතන තියෙන පරමාර්ථ ටික හම්බෙන්න. හැබැයි අපිට සම්මුතියේ කටයුතු කරන්න බැරි කමක් නැහැ. අපි ඒක පටලවා ගන්න අවශ්‍ය නැහැ. ලෝකයේ විවහාරයේ සම්මුතිය කියන එක මේ විදර්ශනාවට කවදාවත් බාධක වෙන්නේ නැහැ. ඉතින් ආන්නේ නිසා මේ පරමාර්ථ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැක්කන් පස්සේ එයාට නිවැරදිව මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි බව තේරෙනවා. හොඳයි ඊට අමතරව අපි මම මේ සතිපට්ඨානය කියන එක ඇත්තටම කොතනද අපි පුරුදු කරන්න ඕනේ? සිහියට අරමුණුවේ යුත්තේ මොකද්ද? ඒක වැදගත් වෙනවා. සිහියට අරමුණු විය යුතු දේ වැදගත්. ඉතින් මම මුලින් මේක කෙනකොට මුලින් අමාරු නිසා තමයි ඉස්සරෝම කරන දෙයට සිහිය යොමු කරගෙන කරන්න. දැනුම් සහිතව කරලා. ඒක උපායක් විතරයි. මතක තියාගන්න. ඒක උපායක් විතරයි. දැන් අපි ඇවිදින්න බැරි කෙනෙකුට ඇවිදින්න පුරුදු වෙනකන් අතට හැරමිටියක් හෝ අත්වාරුවක් දෙනවා. පුරුදු නම් පස්සේ අත්වාරු අත්හරිනවා. ඒ වගේ පුරුදු වෙන සතිය මතු කරගත්නම් පස්සේ අපිට පුළුවන් අර කාම ලෝකයේ කෙනෙක් එයා ඕනම වැඩක් කරනකොට පහසුවෙන් සින්දුවක් කිය කියා කරනවා වගේ මේ සතිය කියන එකත් පහසුවෙන් අපිට පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. ඒක පුරුදු නම් ඒ සඳහා මම ඔබට මතක් කරේ අපි එදිනෙදා කටයුතු කොටස් වලට බෙදාගෙන සම්පජාන පබ්බේ තුල තියෙන ජීවිතේ කොටස් වලට බෙදලා කොටස් වලට බෙදාගෙන ඒ කොටස් කෙරෙහි ටික ටික සතිය පවත්වන්න. ඉරියාපත පබ්බේහා සම්පජාන පබ්බේ. එතකොට අපිට සතිය දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මුලින් අපි ඒ විදිහට පටන් ගත්තට අන්තිමේට අපි ඇත්තටම සතියට අරමුණු වෙන්නේ මේ ආකාරයේ විදර්ශනා ඥානයන්මයි. පරමාර්ථ ධර්මිය අරමුණු කරගන්න පුළුවන්. ධාතු වශයෙන් හෝ පිළිකුල් වශයෙන් හිත පවත්වමින් සතිය දිනු කරන්න පුළුවන්. අමාරු කෙනා එතන දඟලන්න ඕනේ නැහැ. එයා මුලින් සතිය දිනු වෙනකන් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වගේ සතිය දිනු වෙන්න යොදා ගන්නවා. දැන් ওই සතිය හොඳට දිනු කරපු අය මතක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මට කිසිම අපහසුකකින් තොරව මේ බුද්ධානුස්සතිය තුල ඉඳිමින් මගේ ඕනම වැඩකට යුක්තක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒක පුරුදුනහම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා සතිපට්ඨානේ අපි හැමෝම දිනු කරගත යුතුයි. මොකද මේ බුද්ධ ශාසනේ කියන එක මේ මොහොත අපිට ඉතාමත් වැදගත් අපේ ජීවිතයත් එක්ක ගත්තාම. ඉතින් ඒ නිසා මේ හොඳට මේවා පුරුදු පුහුණු කරගෙන තිබුණොත් මතු ජීවිතේ අපි මේ මොහොතේ නිවන් නොදැක්කත් මත්ත්‍ය කාලේ හරි අපිට මේ සතිය ප්‍රඥාව දියුණු වෙලා තියෙන නිසා නිවන් දකිනකන් අපිට ඒක බොහෝ උපකාර පිණිස පවතියි. ඉතින් මේ බඳු ආකාරයේ මනාකොට දේශනා කරපු ශාසනය සතිපට්ඨානයේ පිළිබඳ සියලු අවුල් ඇරලා කෙනකෙනාට ගැළපෙන ආකාරයේ ඉතින් මනාකොට දේශනා කරපු මේ පද ටික මේ උතුම් ධර්මය අපිට ජීවිතේටයි කවදාවත් අනාගතේ ලැබෙයි කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අද අපිට මේ ධර්මයේ ලැබිච්ච හැටි බැලුවොත් කොයි තරම් අති අපි පොඩි කාලේ ඉඳන් බැලුවොත් මොන තරම් කරදර බාධක මැද්දද දැන් මේ තේරෙන මට්ටමට මගේ මනස ආවේ. එතකොට මේ තේරෙන මට්ටම තුල දියුණු කරගත්තොත් අපිට ලොකු උපකාරයක් වෙයි. නැත්තම් මේක ආපහු වැටිලා ආපහු ගොඩ එන්න ගියාම ඒකයි හිතා ගන්නවත් පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔබ හැම වෙලාවෙම ලෞකික දේවල් අපි කළ යුතුයි ඇකී ආරක්ෂා. ඒ නිසා ඒ වගේම වෙන් වෙලා කරන්න බැරි කෙනාට හොඳට උවමනාව අවශ්‍යතාවය ඇති කරගෙන මේ සතිය ඒ තුල දියුණු වෙන ආකාරයට ඔබේ ජීවන රටාව හදාගන්න, වැඩපිළිවෙල හදාගන්න. එතකොට අපි මෙලවත් ජය ගත්තා වෙනවා, පරලොවත් ජය ගත්තා වෙනවා. හොඳයි, එහෙමනම් මම මේ යම් ප්‍රමාණික පැහැදිලි කිරීමක් කරේ. ඉතින් මේකේ යම් ගැටලු තියෙනවා නම් ඒක කතා කරන්නත් පුළුවන්. ගිය වර දේශනාවේ යම් මොනවා හරි තියෙනවා නම් ඒක පිළිබඳව හෝ එහෙම නැත්නම් අපිට මේ භාවනාවේ තුල සතිය දියුණු කර ගැනීම පිළිබඳව සතිය කොහොමද දියුණු කරගන්නේ කියන එක පිළිබඳව තව ටිකක් අපි සාකච්ඡාවක් විදියට කතා කරමු. එතනදී අපි අර ප්‍රායෝගික මොනවා අරගෙන රූපේ දිහා බලන්නේ කොහොමද කියන එක යනකොට අපි කොහොමද සතිය පවත්වන්නේ ඒ වගේ දේවල් අපි කතා කරමු. හොඳයි, ඒ සඳහා අපි කෙනකෙනාට ඒ තමන්ගේ අවශ්‍ය ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න කියලා අවස්ථාව සැලසෙමින් මගේ ධර්මානුශාසනාව අවසන් කරනවා. දැන් හැම දිනාටම තෙරුවන් සරණයි.